ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
තවත් සතියක් ගෙවිලා ගිහිල්ලා අපි හැමනම් සතුට දවසේ යලිත් සූදානම් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට සුපුරුදු ලෙසින් මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමගින්. මනෝජ් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ආයිබෝන් මනෝජ්.
ආයිබෝන් දිලුක්ෂි.
මේ සතිය වෙනකොට ටිකක් දේශපාලන වාතාවරණයක් ඉහළට ඇවිල්ලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. තොරතුරු වශයෙන් ගත්තාම මේ COVID-19 තත්ත්වය ටිකක් අභිබවා යමින් ඒකට හේතුව විදිහට අපිට කියන්න පුළුවන් මේ වෙනකොට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් දැන් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 225 දෙනාට අරලියගහ මන්දිරයට පැමිණෙන්නට කියලා සිදු කරපු ආරාධනය. මෙතනදී විවිධ ස්වරූපෙන් තොරතුරු වාර්තා වෙනවා මනෝජ්. ඇතැම් අය ප්‍රතික්ෂේප කළ තියෙනවා, ඇතැම් අය කැමැත්ත පළ කළ තියෙනවා කියලා. මුලින්ම අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. කුමක්ද මේ මන්ත්‍රීවරුන් කැඳවීමේ පරමාර්ථය වෙලා තියෙන්නේ සහ ප්‍රතික්ෂේප කරපු පිරිස් සහ කැමැත්ත පළ කරපු පිරිස් කවුද කියන වග පිළිබඳව මුලින්ම?
ඔවිලුක්ෂීය විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ආණ්ඩුවේ නිලා සිටියා විසුවා හැරපු පාර්ලිමේන්තුව ආයි කැඳවන්න. විශේෂයෙන්ම අවශ්‍ය අනපනත් තියෙනවා නම් මේවා පාර්ලිමේන්තු තුළ සම්මත කරගන්න, ඉදිරි කාල සීමාව සඳහා මුදල් වෙන් කිරීම අවශ්‍ය නම් මේවා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්න, මෙවැනි කාරණා සඳහා විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න විපක්ෂයේ විදිහට සූදානම්. ඒ හින්දා පාර්ලිමේන්තු රැස් කරන්න කියන ඉල්ලීම සිද්ධ කරා. එහෙම කරන්න ඒ කියන්නේ විශ්වාසයෙන් කටයුතු කරනවා කියන දේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා මේ වන විට ලංකාවේ තිබෙන්නේ භාරකාර ආණ්ඩුවක්. ඊට කලින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතරය වැඩි. ඒ නිසා පාර්ලිමේන්තුව රැස් වුණු වෙලාවක ආණ්ඩුවේ ගමන් මගට එකඟ නොවන දේවල් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම වුණත් හැකියාවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ මේ මොහොත විපක්ෂය නිසා. මේ කාරණා මත දිගින් දිගටම පාර්ලිමේන්තුව කැඳවන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව හැටියට සඳහන් වුණේ පාර්ලිමේන්තු විසුරුවා හැරීමෙන් පස්සේ නැවත ජනාධිපතිවරයාට අභිනව පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල තිබෙනවා. සහ මේ මොහොතේ අවශ්‍ය නම් පමණයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ. ඉතින් ආණ්ඩුව කියන විදිහට, ජනාධිපතිතුමන්ගේ පාර්ශවයෙන් කියන විදිහට එහෙම පාර්ලිමේන්තුව කැඳවන්න තරම් විශේෂ අවශ්‍යතාවයක් නැහැ කියලා සඳහන් කරේ. දැන් අද දවසේ මේ රැස්වීම අරලේගා මන්දිරේ පවත්වන්න නියමිතව තිබුණත් දේශපාලන පක්ෂ කිහිපයක් ඊට සහභාගී නොවන බව දැනවල තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කලින්ම සඳහන් කළා තමන් මේ රැස්වීමට සහභාගී වෙන්නේ නැහැ කියලා. සමගි ජන බලවේගය සඳහන් කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊට සහභාගී නොවන බව සඳහන් කළා. ඊයේ දිනේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සංධානය මේ සඳහා සහභාගී වෙනවා කියලා දැනුම් දීලා තිබුණා. ද්‍රවිඩ ජාතික සංධානයත් නිල වශයෙන් මේ බව ප්‍රකාශ කරලා තිබුණේ සිද්ධාර්ථ හිටපු මන්ත්‍රීවරයා යාපනයේදී පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ගේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් එකග වෙලා මේ රැස්වීමට සහභාගී වෙන්න තීරණය කරා කියන පණිවිඩය ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂයත් මේ රැස්වීමට යනවා කියලා කිව්වා. දැන් ඊයේ දිනේ වන විට එක්සත් ජාතික පක්ෂයත් විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා මේ අවස්ථාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. එමනම් දෙමළ ජාතික සංධානය සහ වර්තමාන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පමණද, එහෙම නැත්නම් ද්‍රවිඩ ජාතික සංධානයත් අද බොහෝ දුරට සහභාගී නොවේද, මේ තත්ත්වය තමයි තිබෙන්නේ. ඉතින් අද මේ කැඳවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, එහෙම නැත්නම් සමගි ජන බලවේගය පැත්තෙන් ඉස්සුපින් ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුව කැඳවන මුවාවෙන් කරන රැවැට්වීමක්, විශේෂයෙන් අරලියගහ මන්දිරයේ සිංකෝලයක් නේ, කතානායකවරයෙක් නේ, ඒ හින්දා මේක පාර්ලිමේන්තුව රැස් වුණා වෙන්නේ නැහැ කියන අදහස ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ගොනු කරනවා. ආණ්ඩුව පැත්තෙන් ඔවුනුත් කියන්නේ පාර්ලිමේන්තුව මේ වෙලාවේ රැස් වෙන්න 225කට තමයි ඉඩ තියෙන්නේ. නමුත් සෞඛ්‍ය අංශ සඳහන් කරන විදිහට නිසි සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්න බෑ මේ වෙලාවේ පාර්ලිමේන්තුව රැස් කරවතින්. මීටරයක පරතරයක් පුටු අතර නැහැ, මෙවැනි කාරණා සඳහන් කරනවා. ඉතින් කොහොම වුණත් අද දවසේ ආණ්ඩු පක්ෂය පමණක් බොහෝ විට මේ සඳහා සහභාගී වන රැස්වීමක් බවට පත් වේවි. ඊට අමතරව දෙමළ ජාතික සංධානය පැමිණියොත් ඔවුන් පමණක් වේවි ආණ්ඩුවට අමතරව සහභාගී වන මන්ත්‍රීවරුන්. කොමනක් දැන් පාර්ලිමේන්තුව කැඳවන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයාට කරලා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ලිපියක් අත්සන් කරා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කයින්ලි ක්‍රමසිංහ මැතිතුමා, සමගි ජන බලවේගය වෙනුවෙන් සරිත් ප්‍රේමදාස මැතිතුමා, පාට්ලි චම්පික රණවක, මනෝ ගණේෂන්, රවුෆ් හකීම් මෙවැනි විපක්ෂයේ පක්ෂ නායකයින් ලිපියක් අත්සන් කරා පාර්ලිමේන්තුව කැඳවන්න කියන ඉල්ලීම ඇතුළත් කරමින්. කොමනත් ඒකටත් ජනාධිපතිවරයා ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඔහු කියන්නේ පාර්ලිමේන්තුව ආයි කැඳවන්න බෑ, විපක්ෂයේ දේශපාලනඥයින් සඳහන් කරාට එහෙම කැඳවීමේ සූදානමක් ආණ්ඩුවට නෑ කියලා පීබී ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලිපියකින්ම දන්වලා තියෙනවා. එතකොට නිල වශයෙන් පාර්ලිමේන්තුව කැඳවීමේ සූදානමක් ආණ්ඩුවට නෑ කියන බව පේන්න තිබෙනවා. විපක්ෂය දිගින් දිගටම මේ රැස්වීමේ අවශ්‍යතාව බඳු කරනවා. ඒ අනුව හැබැයි පාර්ලිමේන්තුව රැස්වීමක් සිදුවෙන එකක් නැහැ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ වෙනුවට තමයි අද දවසේ මේ රැස්වීම යොදාගෙන තිබුණේ.
දැන් එතකොට මේ මෙතරම් ඉල්ලීම් සිදු කළත් පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නැතිවීමට හේතුත් ඇති. ඒ සම්බන්ධව දේශපාලනික ක්ෂේත්‍රයෙන් මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ මනෝජ්?
පොදුවේ ප්‍රසිද්ධියේ සඳහන් කරන කාරණා ව්‍යවස්ථාමය කාරණා. එතකොට මේ මොහොතේ පාර්ලිමේන්තුව කැඳවනවා නම් කැඳවන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි. එහෙම නැතුව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයිම කියන අදහසක් නැහැ. එතකොට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සඳහන් කරන්නේ මේ වෙලාවේ ඌ එහෙම විශේෂ තත්ත්වයක් නැහැ. COVID-19 තත්ත්වය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ අරුණට පස්සේ පරණ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි නම් කැඳවන්නේ ජනාධිපතිවරයාට එහෙම කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ අනුව එතනින් එහාට ඒ පිළිබඳව කතාවක් නැහැ. ඒක ජනාධිපතිවරයා රැස් කරොත් බෑ පාර්ලිමේන්තුව රැස් වෙන්න. ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන අනුව එහෙම නැහැ කියලා. හැබැයි දේශපාලන සමාජයේ කතාවන කාරණා තමයි දැන් පාර්ලිමේන්තුව යම් හේකින් රැස්ුණොතින් නාම යෝජනා අවලංගු වීමක් සිද්ධ කරනවා. දැනට නාම යෝජනා බාර දීලා තියෙන අලුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණයට අදාළ වන දිනය ජුනි 20 කියලා සඳහන් කරත් ජුනි 20 මැතිවරණය පැවැත්වීමේ තියෙන සම්භාවිතාව බොහොම අඩුයි. එහෙමනොත් තවම පාර්ලිමේන්තු අපේක්ෂකයන්ට අදාළ අංක නිකුත් කරලත් නැහැ. ඉතින් මෙවැනි තත්වයක් මත නාම යෝජනා අවලංගු වීමක් සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව නැවත රැස් වුණොතින්. විසිරු හැරව පාර්ලිමේන්තුව නැවත රැස් වුණොතින් නාම යෝජනා අවලංගු වීමක් සිද්ධ වෙනවා. එහෙම වුණොතින් යම් විදිහකට විපක්ෂ කණ්ඩායම් ආයමත් එකතු වෙයිද? ඒ කියන්නේ රණලි ක්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමවිත ජන බලවේගය කියන පක්ෂ දෙක එකතු වෙලා ඊළඟ වතාවේ නාම යෝජනා ලබා දේවිද කියන යම් ආකාරයේ අදහසකුත් රජයේ සතුව තිබෙනවා. ඒ හින්දා ඡන්දෙදි යම් භූමියේ වාසියක් මේ බෙදිලා තරග වැඩිම තුල ආණ්ඩු පක්ෂයට හිමිවනව නම් ඒ වාසිය යම් ආකාරයකින් අවම වීමක් සිද්ධ වෙනවා මේ කණ්ඩායම් දෙක අතරත් එකතු වුණොතින්. ඒ හින්දා මේකත් යම් ආකාරයෙන් බලපාන කාරණයක් වෙනවා කියලා සඳහන් කරනවා. සමහරවිට ආණ්ඩු පක්ෂයේ උනත් අපි දැක්කා ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දෙ ඉල්ලන්න ලොකු තරගයක් අපේක්ෂකයන් අතර තිබුණා. අවසාන මොහොතේ බලාපොරොත්තු දල්වාගෙන හිටපු බොහෝ දෙනෙකුට ආණ්ඩු පක්ෂයේ නාම යෝජනා ලැබුණෙත් නැහැ. ඉතින් සමහරලාවට ආයමත් අලුතෙන් නාම යෝජනා පත්‍රයක් සකස් කරන්න උනෝතින් ආණ්ඩුවට උනත් මේ පීඩනය එල්ල වෙන්න ඉඩ තිබුණා. දැනට නාම යෝජනා බලාපොරොත්තුෙන් ඉන්න නමුත් නාම යෝජනා නොලැබුණු අයගෙන්. ඉතින් මෙවැනි කාරණාත් අභ්‍යන්තරයේ පාර්ලිමේන්තුව නොකැඳවා ඉන්න හේතු බවට සඳහන් කරන්න පුළුවන්කම තිබුණත් ආණ්ඩුව සඳහන් කරන්නේ ව්‍යවස්ථාමය කාරණා මත මේ මොහොතේ ජනාධිපතිවරයාගේ අභිමතයක් නැහැ පාර්ලිමේන්තුව රැස් කරන්න කියන අදහස.
දැන් එතකොට පසුගිය සෙනසුරාදා මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැතුණා මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන්. එතනදී අවධානයට ලක් වෙලා තියෙන කරුණු පිළිබඳවත් ඉතාමත්ම වැදගත් දැනුවත් වීම. මොන වගේ කාරණා කෙරෙහිද එහිදී අවධානයට ලක් වෙලා තිබුණේ? ඒ වගේම මේ වගේ සාකච්ඡාවක් ඇඳවීමේ විශේෂ පරමාර්ථයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරුත් ඔබෙන් අපි මීළඟට දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, දැනට ජුනි මාසේ 20 වනදා මැතිවරණය පැවැත්වීමට තමයි දින නියම කරගෙන තියෙන්නේ. නමුත් අපි දැක්කා සහ අපි පහුගිය සතියේ වැඩසටහන් උත් අනාවරණය කරා මැතිවරණ කොමිසම සඳහන් කරන විදිහට මේ සතියේ මේ අපි කතා කරන සතියේ එහෙම නැත්නම් මේ මාසේ පළවෙනි සතියේ ශ්‍රී ලංකාවේ මේ කොරෝනා තත්ත්වය මර්ධනය වුණොත් පමණයි මේ ජුනි 20 කියන දිනේදී මැතිවරණය පවත්වන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් මේ තියෙන තත්ත්වය අනුව පළමු සතිය තුළ එහෙම ශ්‍රී ලංකාවෙන් කොරෝනා තුරන් වීමක් වාර්තා වෙන එකක් නැහැ. ඉතින් එහෙම වුණොත් ජුනි 20 කියන දිනය ප්‍රායෝගික වෙන්නේ නැහැ. එතකොට දිනය තීරණය කිරීම දිනය පිළිබඳව සාකච්ඡා කිරීමේ අදහසින් තමයි මේ පක්ෂනායක රැස්වීම මැතිවරණ කාර්යාලයේදී පැවැත්වුණේ. නමුත් දිනයක් නියම කර ගැනීමකින් තොරව තමයි රැස්වීම අවසන් වුණේ. ඒකට හේතුව තවමත් මේ සමාජයේ තියෙන වෙසෙනකාරී තත්ත්වය අවසන් වෙලා නැති නිසා තව සති දෙකකින් පමණ මේ සම්බන්ධයෙන් දිනයක් ලබා දෙන්නම් එවන් නැත්නම් මැතිවරණ කොමිසමේ අදහස කියන්නම් කියන යෝජනාව මත තමයි විසඳුමකින් තොරව දිනේ පිළිබඳව විසඳුමකින් තොරව මේ රැස්වීම අවසන් වුණේ. කොමුණක් දැන් මනාපංක තාම ලබා දීලත් නැහැ. මනාපංක ලබා දෙන්න නියමිතවත් තිබුණා. නමුත් මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව අවසන් තීරණය දැනුම් දුන්නායින් පසුව මනාපංක ලබා දෙන්න කියන දේ සඳහන් කරලා තිබෙනවා. හැබැයි විශේෂ තත්වයක් තිබෙනවා. නාම යෝජනා බාරගත්තු දිනවල 16 17 18 කියන දවස් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් රටේ නිවාඩු දින හැටියට ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ අනුව නිවාඩු දිනයකදී නාම යෝජනා බාරගත්ත නිසා ඒ නාම යෝජනා නීත්‍යානුකූල බලාත්මකද කියන කාරණයක් මේ මොහොතේ නීති ඉදිරියේ ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙනවා කියන කාරණය මැතිවරණ කොමිසමේ අවධානයට ලක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව විමසීමක් ඉදිරියේදී සිද්ධ කරයි. එහෙම වුණොතින් යම් ආකාරයෙන් නාම යෝජනා සම්බන්ධෙනුත් ගැටලුවක් මතුවෙන්න ඉඩ තිබෙනවා. නමුත් මේක ස්ථිර වශයෙන් සඳහන් කරපු දෙයක් නෙමෙයි. මෙහෙම තත්ත්වයකුත් තියෙනවා. ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි කියන අදහසක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ පක්ෂ නායක රැස්වීමේදී මතුවුණු කාරණා සහ සිද්ධ වුණු දේවල් හැටියට අපට එම කාරණා තමයි වාර්තා කරන්න වෙන්නේ. මේකේ ප්‍රධානම දේ දේශපාලන පක්ෂ සාතිශය බහුතරයක් මේ මොහොතේ භූමියේ තියෙන තත්ත්වෙත් එක්ක මැතිවරණය පැවැත්වීම යෝග්‍ය නෑ, මේ මැතිවරණයක් පවත්වන වෙලාවක් නෙමෙයි කියන අදහස තමයි පොදුවේ ඉදිරිපත් කරලා තිබුණේ.
ඔව්, ඒ හමුවෙන් පස්සේ විවිධ පාර්ශ්ව නියෝජනය කරපු අදහස් කීපයක් එකතු කරගන්නවා මම. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් මේ දයාසිරි ජයසිරි මහතා,
මේ තත්ත්වය තුළ මැතිවරණයක් තියන තරම් මානසිකත්වයක් ජනතාවගේ නැහැ. මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්න තව ටිකක් කාලයක් යයි කියලා විශ්වාස කරනවා.
ඔව්, සමගි ජනබලවේගය නියෝජනය කිරීමෙන් රංජිත් මධ්‍යම බණ්ඩාරගේ අදහස මේ.
රටේ බොහොම දිස්ත්‍රික්ක මේ ව්‍යසනය පැතිරිලා පක්ෂ වැඩි ගාණක් 90% කිව්වේ මැතිවරණයක් තියන්න සුදුසු වාතාවරණයක් නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කිරීමෙන් අකිල විරාජ් කාර්යවසම්.
එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි ප්‍රකාශ කරා මැතිවරණයක් තියන්නේ නම් සෞඛ්‍ය නිලධාරී මේ හැමෝගෙම අනුදැනුම මත මේ මැතිවරණයේ තැබිය යුතුයි කියලා. අද අපි මෙතෙන්ට ආපුවම තමයි දැනගත්තේ අපි නොදන්න මේ රටේ ගම්මාන සහ ප්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒ නිසා අපි හිතනවට වැඩිය රට පුරා මේ වෙනකොට මේ වෛරසය ක්‍රියාත්මක වෙලා ඇති බව තමයි අපිට පේන්නේ.
ඔව් මනෝජර, ඔබත් සඳහන් කිරීමක් කළානේ නාම යෝජනා ලබා දුන 16 17 18 රජයේ නිවාඩු දින විදියට ප්‍රකාශයට පත් කළ තිබුණු නිසා ඒ නාම යෝජනා ලබා දීමේ වළංගුභාවයේ සම්බන්ධව යම් ප්‍රශ්නයක් නැගුණා කියලා. ඒ පිළිබඳව මාධ්‍යරත් කරුණු හෙළදරව් කළා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අනුර කුමාර දිසානායක.
අතිරේක ප්‍රශ්නයක් පැන නැගිලා තිබෙනවා. 16 17 18 කියන තෙදින නාම යෝජනා බාර ගැනීම. ඒ දින තුන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් නිවාඩු දින බවට පත් කළා තිබෙනවා. ගත්තු නාම යෝජනා බාල නීත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගී ඇතින් බව සභාපතිතුමා විසින් ප්‍රකාශ කරා.
ඔව්, දැන් ඒත් එක්කම මේ එක්තරා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කළා තියෙනවා මැතිවරණ දිනේ සම්බන්ධව. ඒක නීත්‍යානුකූල නොවන වගට ප්‍රකාශ කරමින් ඒ සම්බන්ධව තියෙන වාතාවරණයත් ඉතාමත්ම වැදගත්. දැන් මේ නීතිඥවරයා මේ සම්බන්ධව පෙත්සමක් ගොනු කිරීමට හේතු පාදක වෙන කාරණා, ඔහු ඉදිරිපත් කරන කාරණා මොනවද සහ ඒ සම්බන්ධව දේශපාලන ශාස්ත්‍රයේ තියෙන කතාබහ මොනවද මේ වෙනකොට?
අපි දන්නවා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ අප්‍රේල් 25 වෙනිදා ඡන්ද තියෙන බලාපොරොත්තු ඇතුව. නමුත් රටේ මතුවුණු වෙසෙනකාරී තත්ත්වය අනුව දැන් මේක ජුනි 20 දක්වා දිනය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. මාර්තු මාසේ 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ ඉන් මාස 3ක් ඇතුළත අභිනව පාර්ලිමේන්තුව රැස්වීමේ උවමනාවක් ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ජුනි 2 පාර්ලිමේන්තුව රැස්වන්න නියමිතයි. හැබැයි දැනටත් ඡන්දෙ තියන්න නියම කරලා තියෙන්නේ ජුනි 20. දෙමළ ජාතික සංධානයේ සුමන්තිරණ මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරු සඳහන් කරේ ජුනි මාස දෙවැනිදායින් පස්සේ ජනාධිපතිවරයාගේ සැඳවීමකින් පොරව පාර්ලිමේන්තුවට රැස්වීමේ බලය තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැලෙව්වත් නැතත් ජුනි දෙවැනිදා පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන් කියන අදහස සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළා. දැන් ඊයේ දිනේ වන විට අපි දැක්කා ඔහු ලිපියක් යොමු කරලා තියෙනවා මානවීය සම කොමිෂන් සභාවට. දැනට මේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇඳුරු නීතිය පවා නීත්‍යානුකූලව පනවපු ඇඳුරු නීතියක් නෙමෙයි. ඒ හින්දා ඉදිරියේදී ඇඳුරු නීතිය නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒ කියන්නේ ඇඳුරු නීතිය එපා කියන එක නෙමෙයි, මේ තත්ත්ව තුළ රටක ඇඳුරු නීතිය ක්‍රියාත්මක කළ යුතුයි, වෙසනකාරී තත්ත්වයක් තියෙන්නේ. හැබැයි දැනට තියෙන ඇඳුරු නීතිය නීත්‍යානුකූල නෑ, ඒක නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම වැදගත් කියන අදහසක් දැනට මානව හිමිකම් කොමිසමට ලිපියක් වශයෙන් සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව රැස්වීම සහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් නීතිය හමුවට යන්නත් අවස්ථාව තිබෙනවා. දැන් අපි දැක්කා පෙරේදා දිනයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරලා තිබුණා. ජුනි 20 වෙනිදා මහමැතිවරණය පවත්වන්න දින නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරපු ගැසට් නිවේදනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියන නියෝගයක් නිකුත් කරන්න කියලා මේ ඉල්ලීම සිද්ධ කරලා තිබුණා. නීති චරිත ගුණරත්න කියලා නීතිඥවරයෙක් තමයි මේ පෙත්සම ගොනු කරලා තිබුණේ. පෙත්සමේ වගඋත්තරකරුවන් විදිහට නම් කරලා තිබුණා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ශප්‍රිය, එහි සමාජිකයන් ජනාධිපති ලේකම් ආචාර්ය පීපී ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නටාල් වෛද්‍යනන් ජාසිංහ සහ නීතිපතිවරයා. මේ අය වගඋත්තරකරුවන් කරමින් තමයි මේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ගුරු කරලා තිබුණේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විදිහට. මුලින් අප්‍රේල් 25 වෙනිදා පවත්වන නියම කරලා තිබුණු මහා මැතිවරණය ජුනි 20 දක්වා කල්ට ගන්න මැතිවරණ කොමිසම ගත්තු තීරණය නීති විරෝධී. සාධාරණ මැතිවරණයක් පවත්වන්න තියෙන හැකියාව ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාව දැනුවත් කළත් එවැන්නකුත් සිද්ධ වෙලා නැහැ. ඒ හින්දා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරපු දවසේ ඉඳලා මාස 3ක් ඇතුළත මහා මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා නාම යෝජනා භාර ගැනීම අවසන් වෙච්ච දිනේ ඉඳලා සති 5ක් සති 7ක් අතර කාලයකදී මහා මැතිවරණය පැවැත්විය යුතුයි කියන කාරණය තමයි මේ චරිත ගුණරත්න කියන නීතිඥවරයා සඳහන් කරලා තියෙන්නේ. හින්දා මේ ජුනි 20 කියන දිනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියන කාරණය තමයි මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් දැනට මේ පමණයි. ඉදිරියේදී තවදුරටත් අපිට දැනෙනවා අධිකරණයේ හමුවේ නඩුගොනු වේවි මේ දිනය සම්බන්ධයෙන්.
දේශපාලනික කාරණා සම්බන්ධව මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ එවැනි වූ කාරණා. නමුත් ඒ කිසිසේත්ම හේතුවක් වන්නේ නැහැ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු ලඝු කිරීම උදෙසා. අපි දැනගන්න කැමති මේ වෙනකොට කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය කොහොමද කියලා දැනගන්න මේ සතිය වෙනකොට.
ඔව්, දැන් ඊයේ දිනේ කොරෝනා රෝගීන් 10 දෙනෙක් වාර්තා වෙලා තිබුණා. පෙරේදා දිනෙත් කොරෝනා රෝගීන් 15 දෙනෙක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තිබුණා. ඒ රෝගීන් 15 දෙනාම නාවික හමුදාවට සම්බන්ධ අය සහ ඔවුන් සමග ඇසුරු කළ පුද්ගලයින්. ඒ අනුව මේ වන විට බොහෝ දුරට නාවික හමුදාවේ වැලිසර කඳවුර කේන්ද්‍ර කරගෙනමින් ගොඩනැගුණු පොකුර හරහා නිර්මාණය වුණු රෝගීන් හඳුනා ගැනීමක් තමයි ඒ අනුව මේ දිනවල සිද්ධ වෙමින් පවතින්නේ. පෙරේදා දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නටාල් වරයා සඳහන් කරපු විදිහට බස්නාහිර පළාතේ කොරෝනා ව්‍යාප්තිය යම් ආකාරයකින් මර්ධනය කරලා තිබෙනවා, පාලනය කරලා තිබෙනවා, පාලනයක තරං තිබෙනවා කියන කාරණය තමයි මතු කරේ. විශේෂයෙන් ලංකාවේ කොරෝනා රෝගයේ ව්‍යාප්ත වීමේ පුකුරු 31ක් පමණ අවසාන වශයෙන් හඳුනාගෙන තිබුණා. ඒ 31න් 30ක් පමණ මේ වන විට යම් ආකාරයකින් පාලනය රතු කරලා කියලා සඳහන් කළා. විශේෂයෙන් බේරුවල, පන්නිල, චිනකොටුව කියන ප්‍රදේශ, අකුරණ ප්‍රදේශය, මරදාන ප්‍රදේශය සහ වවුනියාවේ මහකච්චිකොඩි කියන ප්‍රදේශ හුදකලා කරලා තිබුණා, ඒ ලොක්ඩවුන් කරලා තිබුණා. ඒක දැන් මේ සීමා ඉහිල් කිරීමකුත් ඊයේ දවසේ සිද්ධ වුණා. දැන් මම මුලින් කියපු රෝගීන් 10 දෙනාත් ඇතුළුව මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 715 දෙනෙක් වාර්තා වෙනවා. ඊයේ වන විට 184 දෙනෙක් සුවය ලැබලා ගිහිල්ලා තියෙනවා. තවදුරටත් 158 දෙනෙක් කොරෝනා රෝගීන් හැටියට ප්‍රතිකාර ලැබනවා. ඒක තමයි තත්වය. හැබැයි දැන් ඉදිරියේදී යම් සීමා යටතේ රට විවෘත කිරීමේ සූදානමක් තිබෙනවා. බස්නාහිර පළාතටත් ඇඳිරි නීති ඉවත් කරත් නැතත් ලබන සඳුදා ඉඳලා මේ 11 වෙනිදා ඉඳලා සාමාන්‍ය පරිදි කර්මාන්ත ශාලා සහ ආයතන පවත්වාගෙන යාමේ නිර්දේශනිකුත් කරලා තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයේ ඇතුලේ යම් ආකාරයේ තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය වර්ධනයක් සිද්ධ වුණොත් දවසකට සිද්ධ කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 6000ක් දක්වා ඉහළ නැංවිය යුතුයි කියලා වසංගත රෝග විද්‍යාංශයක් දැනුම් දීලා තිබෙනවා. දැනටත් PCR පරීක්ෂණ දිනකදී 1000කට වැඩි සංඛ්‍යාවක් ලංකාවේ සිද්ධ වෙනවා. ඒත් එක්කම ලබන සඳුදා ඉඳලා සාමාන්‍ය කටයුතු යථාර්ථයට පත් කරන්න, ඒ කියන්නේ ජන ජීවිතේ ගොඩනැගීම සහ ආයතන ක්‍රියාත්මක කිරීම යම් සීමා සහිත තත්ත්වයන්ට ක්‍රියාත්මක කරන්න නිර්දේශනිකුත් කරලා තිබෙනවා. රාජ්‍ය ආයතන සාමාන්‍ය වේලාවටත් පෞද්ගලික ආයතන උදේසන 10ටත් ආරම්භ කරලා සීමා සහිත සේවක සංඛ්‍යාවකින් මේ සේවා පවත්වාගෙන ගිහිල්ලා බස් රථ සහ දුම්රිය භාවිතා කිරීම කාර්යාල සේවාවන් සඳහා තැඳ වූ අයට පෙර නිර්දේශ මත ඒ නිර්දේශ දුම්රියට හෝ බස් රථයට පෙන්වලා සේවා සඳහා ගමන් කරන අයට පමණක් ගමන් කිරීමේ අවස්ථාවයි සලසා දීලා තිබෙන්නේ. දැන් දුම්රිය සඳහා එක් මැදිරියකට හමුදා සමාජිකින් බෙදෙන බැගින් යොදලා මේ ගමන් බලපත්‍ර එහෙම පරීක්ෂා කරලා කටයුතු කරන්න තමයි නියම කරලා තියෙන්නේ. සාමාන්‍ය පුද්ගලයින්ට එදිනෙදා අවශ්‍යතාවලට සාමාන්‍ය පරිදි ගමන් කිරීමේ ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේ 11 වෙනිදා ඉඳලා දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සාමාන්‍ය රාජකාරී පැවැත්විය යුතු ආකාරයට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ.
එතකොට දැන් ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධ වෙන අලුත් ක්‍රියාමාර්ග මොනවද?
දැන් අපි දැක්ක මේ සතියන්තයේ දීර්ඝ සතියන්තයක් ඇදලා තිබුණා මේ පළවෙනිදා මේ දිනයට අදාළ නිවාඩුවක් එක්ක. ඉතින් මේ දිනවල රට ඇතුලේ අභ්‍යන්තර සංචරණයන් සිද්ධ වේවි කියන බලාපොරොත්තු ඇතුව සෙනසුරාදා ඉරිද දවස් දෙකට අමතරව සිකුරාදාත් මුළු රටටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. දැන් අද උදෑසන 5ට ශ්‍රී ලංකා වේලාවෙන් ඇඳිරි නීතිය ඉවත් කෙරුණා. බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සෙසු ප්‍රදේශවලට මේ ඇඳිරි නීතිය ඉවත් කිරීම ආයමත් මේ බදාදා රාත්‍රියේ අවසන් වෙනවා. ඒකට හේතුව බ්‍රහස්පතින්දා සිකුරාදා කියන්නේ වෙසක් දින දෙක, සෙනසුරාදා කියන්නේ විවේක සතියන්තය. මේ දින හතරේ ආයමත් මුළු දිවයිනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඊට පස්සේ 11 වෙනිදා තමයි එතනින් නිහට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන තත්ත්ව වාර්තා වෙන්නේ. අද උදෑසන 5 ඉඳලා බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සෙසු ප්‍රදේශවලට උදෑසන 5ට ලිහිල් කරන ඇඳිරි නීතිය රාත්‍රී 8ට නැවත පනවන්න නියමිත වෙලා තියෙනවා.
හොඳයි, දැන් අපි දැක්ක පසුගිය සතියේදී ටිකෙන් ටික දේශපාලනික වාතාවරණය, ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණේ ක්‍රමක්‍රමයෙන් එළඹී තියෙන වගට දැන් මේ රට දිගින් දිගටම වහලා තියන්න බෑ, අක්‍රිය කළ තියන්න බෑ, යම් යම් කටයුතු ආරම්භ විය යුතුයි කියලා රටේ ආර්ථික සංචරණය උදෙසා. දැන් එහිදී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීරය සම්බන්ධ වන අදහසක් පළ කළා එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පසුගිය සතියන්තයේදී පැවැත්වුණු.
රට දිගටම වහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. රාජකාරී හැඳුනුම්පත ඒ අයගේ පළපත්‍රයක් විදිහට අපිට ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික අංශය වෙන්න පුළුවන් ආයතන ප්‍රධානීෙක් දෙනවා නම් ලිපියක්, ඒක ප්‍රයෝජනට අරගෙන අපිට මේ කටයුත්ත කරගන්න පුළුවන්කම ලැබෙනවා. 11 වෙනිදා ඉඳලා අපි සියලුම දුම්රිය ඒ වගේම බස් රථ ධාවනය කරන්න දැන් සූදානම්ෙන් ඉන්නවා.
ඔව්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඒ ප්‍රතිචාර දක්වමින් ඒ වගේම වූ අදහසක් තමයි ඔවුනුත් සඳහන් කළා තිබුණේ.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රවාහන අමාත්‍යංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු කරගෙන මාර්ගෝපදේශනයක් හදලා ඒ අනුව රට විවෘත කරද්දී ප්‍රවාහන පහසුකම් ලබා දෙන්න අපි එකගදාකට පැමිණියා. එන්නතක් සොයා ගන්නතුරු සම්පූර්ණයෙන්ම අවධානම ඉවත් වෙන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා යම් යම් සීමා මායින් ඇතුළේ රටේ සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කරන්න.
දැන් පසුගිය සති කිහිපය තුළම අපි මේ සාකච්ඡාව තුළින් තොරතුරු වාර්තා කිරීම සිද්ධ කළා. ශ්‍රී ලංකා රජය කොහොමද කොටස් වශයෙන් විවිධ රටවල අධ්‍යයන කටයුතු සඳහා ගිහිල්ලා තියෙන ශිෂ්‍යයින් නැවත ගෙන්වා ගන්නේ කියලා. එහිදී අපි කලින් සතිවල සඳහන් කිරීමක් කළා මනෝජ්, බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දියාව කියන රටවල්වල තියෙන ශිෂ්‍යයින්, රටවල්වල සිටින ශිෂ්‍යයින් නැවතත් ආපහුසු ගෙන්වා ගැනීම පිළිබඳව. ඉන් අනතුරු අපිට දැන් වාර්තා වෙනවා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අපි සිටින මේ රටේ සිටින ශිෂ්‍යයනුත් ගෙන්වා ගැනීම සම්බන්ධව යම් ක්‍රියාදාමයකට සූදානම් වෙමින් සිටින වග. ශ්‍රී ලංකාව පැත්තෙන් ඒ පිළිබඳව ඇහෙන තොරතුරු අපි මුලින්ම දැනගන්න කැමතියි.
ඔව්, දැන් විශේෂයෙන් දකුණු ආසියානු රටවල්වල අක්‍රමංගල හිටපු ශ්‍රී ලාංකික සිසුන් සහ රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් ජෙන්වා ගැනීමේ කටයුතු දැනට ඉවර කරලා තියෙනවා කියලා තමයි රජයේ සඳහන් කළේ. අපි දැක්කා ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය කියන රටවලට ගුවන් ගමන් යොදවල මේ සේවකයන් සහ සිසුන් ගෙන්වා ගැනීම සිද්ධ කරා. මේ යටතේ 1065 දිනක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා දකුණු ආසියානු රටවල ඉඳලා. ඔවුන්ව රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලදී දැන් නිරෝධායනයට යොමු කරලා තියෙනවා. ඊට අමතරව දැන් ඔබ සඳහන් කළා වගේ බ්‍රිතාන්‍යයට ගුවන් ගමන් වාර 3ක් සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් වලට එක ගුවන් ගමන් වාරයක් දැනට සැලසුම් කරලා තියෙනවා. හීත්‍රෝ වෙත ගිය ගුවන් ගමන අද දිනේ නිමවට පත් වෙනවා. ඊයේ ගිහිල්ලා අද එන්න නියමිත වෙලා තිබුණේ. එතකොට තවත් ගුවන් ගමන් දෙකක් සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව මෙල්බන් වලට යන ගුවන් ගමන මේ මාසේ 8 වෙනිදා තමයි දින නියම කරලා තියෙන්නේ. ඒ අනුව දැනට සැලසුම් කරලා තියෙන විදිහට මේ අධ්‍යාපන කටයුතු සහ එවැනි කාරණා සඳහා ගිහිල්ලා ඉන්න සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් තමයි ඒ යටතේ ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තිබුණේ. දැන් අපි දැක්කා ඊයේ දිනේ එක ගුවන් යානයක් නෙදර්ලන්තයේ ඉඳලා ශ්‍රී ලංකාවට පැමිණෙලා තිබුණා. ඒක මත්තල ගුවන්තොටුපළට පැමිණියේ. ගුවන් මගින් 250 දෙනෙක් එක්ක ඒ ගාලුවරාය ආශ්‍රිත ප්‍රදේශයේ නැංගුරම්ලා තිබෙන නැවක කාර්ය මණ්ඩලයට සේවකයන් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් මත තමයි මේ මගින් පැමිණියේ. එයත් මත්තලටයි පැමිණියේ. එතකොට මේ මානුෂීය කාරණා මත, සේවා අවශ්‍යතා මත මේ ගුවන් ගමන සිද්ධ කරන්න දුන්නා කියලා සඳහන් කරන්නේ නැවේ සේවය කරපු සේවකයන් 50ක පමණ පිරිසක් රැගෙන ඒ ගුවන් යානයත් අද දවසේ පිටත්ව යන්න නියමිතව තිබෙනවා. එතකොට අත්‍යවශ්‍ය කාරණා සහ මානුෂීය කාරණා මත එවැනි අවශ්‍යතා සපුරා ගන්න ඉඩ දෙන බවක් දැන් දැන් පේන්න තියෙනවා. ඒත් එක්කම මේ පෞගිය මාර්තු 12 වෙනිදා ගුවන් ගමන් අත්හිටුවයින් පස්සේ මේ දක්වා කාලය ඇතුලේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් වාර 50ක් පමණ ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකන් ගුවන් සේවයත් සඳහන් කරලා තිබුණා. මේ ගුවන් යානා මගින් කිලෝග්‍රෑම් 10 ලක්ෂයක් බර භාණ්ඩ ගුවනින් ප්‍රවාහනය කරලා තියෙනවා කියලා සඳහන් වුණේ. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 55% විතරම පළතුරු එළවලු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරා කියලා සඳහන් වෙනවා. එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට, සෞදිවලට, ඒත් එක්කම මාලදිවයිනට මේ වගේ රටවල් වලට තමයි මේ භාණ්ඩ අපනයනය සිද්ධ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රවෘත්ති කිව්වට පස්සේ යම් ආකාරයකින් ශ්‍රී ලංකාවේ ගොවීන්ටත් යම් ධෛර්යයක් ඇති වෙනවා. ශ්‍රී ලංකාවට විදේශ මුදල් යම් ආකාරයකින් මේ කාලය ඇතුළත් ගලාගෙන එන්න ඔවුන්ගේ අස්වැන්න අලෙවි කරන්න ගුවන් තොටුපළ වහලා තිබුණා. භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් කීපයක් සඳහා ඉඩ සලසලා දීලා තිබුණා කියන පොතත් ඒ අතරේ වාර්තා වුණා මේ සඳහන් කරපු විදිහට.
හොඳයි, අර ඔබත් සඳහන් කරපු ආකාරයට මනෝජ්, මේ 8 වෙනිදා ශ්‍රී ලංකාවෙන් එන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානය මෙල්බන් වලින් 9 වෙනිදා පිටත්වන්නට නියමිතයි. මෙහි සිටින ශ්‍රී ලංකාවට යාමට කැමති සිසුන් සහ තාවකාලික පුහුණු කටයුතු සඳහා පැමිණලා සිටින පිරිස් රැගෙන ඒ සම්බන්ධව කටයුතු මේ වෙනකොට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සමග සිදුකොට හමාරයි. ඉතින් අපි හෙට දවසේ අපේ වැඩසටහනින් සූදානම්. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා සම්බන්ධ කරගෙන මේ සම්බන්ධව වැඩිදුර විස්තර ඔබ වෙත අරගෙන එන්නට එයත් අපි මේ අවස්ථාවේදී මතක් කොට සිටිනවා. දැන් අද මේ මාසේ 4 වෙනිදා තමයි සම්බුදු තෙමගුල සැමරීම් වෙනුවෙන් වෙන අතිඋතුම් වූ වෙසක් මංගල්‍යය සඳහා කටයුතු සැකසෙමින් තියෙන්නේ. වෙසක් උත්සවය එදිලා තියෙන්නේ. ඉතින් වෙසක් සතිය අදින් ආරම්භ වෙනවා. නමුත් මේ තියෙන වාතාවරණයත් එක්ක වෙසක් සතිය සැමරීමත් වෙනස් මුහුණුවරක් අරගෙන තියෙන්නේ. ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් කොහොමද තොරතුරු වාර්තා වෙන්නේ කියලත් අද සාකච්ඡාවේ අවසානයේ විදිහට ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්. දැන් පසුගිය සතියේ මේ දිනේ එදිලා තිබුණා. පසුගිය වසරේ සහ මේ වසරේ මේ දිනේ සමරන්න ශ්‍රී ලංකිකයන්ට අවස්ථාව හම්බුනේ. එතකොට ඔබ කිව්වා වගේ ලැබෙන බ්‍රහස්පතින්දා දිනේ 7 වෙනිදා සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය දිනලා තිබෙනවා. පසුගිය වසරේත් මේ වසරේත් වෙසක් සමරන්නක් ඉඩක් නැහැ. කොහොම වුණත් අද ඉඳලා ලැබෙන 8 වෙනිදා වෙනකන් ජාතික වෙසක් සතිය රජයේ ප්‍රකාශයට පත් කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ ජාතික වෙසක් සතිය ක්‍රියාත්මක වන කාල සීමාවේ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන්න කියලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීලා තිබෙනවා. ඒත් එක්කම සෞඛ්‍ය අංශත් යම් කාරණා කීපයක්, එහෙම නැත්නම් මේ තත්ත්වයට අදාළ නිර්දේශ කීපයක් නිකුත් කරලා තියෙනවා. ඒක උපදේශ මාලාවක් හැටියටයි නිකුත් කරලා තියෙන්නේ. වෙසක් කලාප, දන්සැල්, තොරණ ආදී මහජනතාවේ කරාශී වන සියලු වැඩසටහන් පැවැත්වීමෙන් වළකින්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරලා තියෙනවා. ඒත් එක්කම නිවසින් එළියේ අනවශ්‍ය ගැවසීම් මිසක් බලන්න යන දේවල් ඒවා කරන්න එපා කියලා ඉල්ලලා තියෙනවා. විහාරස්ථාන ඇතුළේ දුරස්ථ භාවය තබා ගැනීමට අසීරු වෙන පිරිස් ගැවසෙන පින්කම් පවත්වන එක සිදු කරන්න එපා කියලා විශේෂයෙන් බෞද්ධ ජනතාවට නිවසේ ඉඳලා පින්කම් සිද්ධ කරන්න අනුබල ලබා දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විහාරස්ථානවලින් ඉල්ලීම් කරලා තිබෙනවා. ගෙදරට ඉඳලා වෙසක් කූඩුවක් හදන්න වෙසක් සැරසිරි කරන්න ඉඩ තියෙනවා. රජයත් සරහන් කරේ දැනට බඩු බාහිරාදී නිවසට බෙදලා දෙන ජංගම වෙළඳ රථ ක්‍රියාත්මක වන යාන්ත්‍රණය හරහා වෙසක් සැරසිලි ද්‍රව්‍යයක් තමන්ගේ නිවසවලටම පැමිණෙන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරන්න සූදානම්. මේ අනුව ගෙදර ඉඳලා වෙසක් සැරසිරි කරලා නිවසට වෙලා වෙසක් සමරලා විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මේ වෙසක් සමයේ කටයුතු කරන්න කියන ඉල්ලීම සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව අදින් ආරම්භ වන ජාතික වෙසක් සතිය ලබන 8 වෙනිදායි නිමාවට පත් වෙන්නේ. නමුත් වෙනද වගේ අත දිග ඇරලා පින් කරන්න එමන්න වෙසක් සමරන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වෙන්නේ නැහැ.
අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මනෝජ් ඔබට මේ කෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ උණුසුම් ප්‍රවෘත්ති වාර්තාකරණයට මෙවරත් අප සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති ආයුබෝවන්. අපි නැවතත් ලබන සතිය සතුදා හමු වෙමු.
බොහොම ස්තුති දිලුක්ෂි ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.